අයිබෝන් කියලා ටෙක් කතා 74 වෙනි වැඩසටහන හැමෝම සාදරයෙන් පිළිගන්නවා. මගේ නම කාලිංග. අද අනිත් කට්ටියන් පොළු මං විතරයි ඉන්නේ. තිල්ලමයි දැන් මග එනවා කියලා ආරංචියක් ආවා. ඉතින් අද තනියම ප්‍රශ්න වලට යන හින්දා ඔන්න කෙලිම ප්‍රශ්නෙකට යන්න තමයි බලන්නේ. chat room එකටත් අද පොඩි chance එකක් දෙනවා. මේ ප්‍රශ්න දිනනවා නම් අහන්න පුළුවන් chat room එකටත්. chat room එකටත් අද ටිකක් chance දෙනවා. මොකද මම ප්‍රශ්න කියවන්න, උත්තර දෙන්න, සියලුම දේවල් කරන්න ඕනේ හින්දා. ප්‍රශ්නයකට යනවා නම් පළවෙනි ප්‍රශ්නේ අපෙන් අහලා තියෙන්නේ කියලා පොඩ්ඩක් ඉන්න ඕනේ. ඊළඟ ප්‍රශ්න කියව ගන්නක. යට ඉඳන් උඩට අද යන්නේ මේ. හරි. එක ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා අපිට මොබයිල් SMS එකක් ආපු එකක්. මොබයිල් ෆෝන් වල තියෙන push email කියන්නේ මොකටද කියලා අහලා තිනවා. ප්‍රශ්නේ අහපු කෙනාගේ නම නම් හැබැයි කියලා නැහැ. push email කියලා කියන්නේ මේ දැන් ගොඩක් අය දන්නවා email සාමාන්‍යයෙන් අපි ඕන දැන් තියෙන ඕනම වගේ ෆෝන් එකකට අපිට email දැන් configure කරගන්න පුළුවන්. يعني pop3 හරි imap හරි ওই දෙක configure කරගන්න පුළුවන්. ප්‍රශ්නේ තියෙන්නේ pop3 imap වල දැන් කවුරුහරි ෆෝන් එකකට set කරපු එක්කෙනෙක් දන්නා ෆෝන් එකට කියන්න කොච්චර වෙලාවකට සැරයක්ද email check කරන්න ඕනේ කියලා. ඒ කියන්නේ සර්වර් එකේ මේල් තියනවාද කියලා විනාඩි 5කට සැරයක්ද 10කට සැරයක්ද 15කට සැරයක්ද කියලා එතනදි කියලා තියන්න ඕනේ. හැබැයි දැන් ගොඩක් වෙලාවට දැන් ওই BlackBerry තමයි මේ push mail කියන concept එක ගෙනා. ඒ කියන්නේ ඒ ක්‍රමේ හඳුන්වලා දුන්නේ. ඒකෙන් වෙන්නේ ඇත්තටම මේල් එකක් ආපු ගමන් service provider පැත්තේ උදාහරණයක් ගත්තොත් dialogue පැත්තේ නම් BlackBerry server එකෙන් හරි push email ගොඩක් ඒවයි support කරනවා දැන්. Microsoft ගත්තත් Exchange server වලත් push email කියන technology එක තියෙනවා. එතකොට වෙන්නේ ඇත්තටම provider පැත්තේ ඉඳන් phone එකට කියන මෙන්න mail එකක් ඇවිල්ලා තියෙනවා කියලා. ඒක තමයි ඇත්තටම මේ push email කියලා කියන්නේ. දැන් සාමාන්යයෙන් ගොඩක් අය පාවිච්චි කරන්නේ මේ pull type email. දැන් ඔය Android වගේ පාවිච්චි කරන අය Gmail පාවිච්චි කරනවා නම් ඒ කියන්නේ Gmail configure කරගත්තොත් ඒවත් ගොඩක් වෙලාවට push email විදිහට තමයි වැඩ කරන්නේ. Gmail server එක පැත්තෙන් phone එකට කියනවා. දැන් phone එක mail එකක් ආවා ඔන්න ගන්න කියලා. ඉතින් මේව ගොඩක් වෙලාවට අර GPRS මත තමයි රඳාපවතින. ඉතින් ෆෝන් එක හැමදෙස්සෙම කනෙක් වෙලා ඉන්නවා මේ GPRS එක. එතකොට GPRS එහෙම නැත්නම් ඉතින් push email එන්නේ නැහැ. pull email උත් එන්නේ නැහැ. ඉතින් GPRS නැත්තම් ඒක තමයි මේ push email කියන එක කියන්නේ. ඉතින් ඇත්තටම අද කාලේ හැටියට නම් මේ නිකම් මේ BlackBerry වගේ සමාගමකට ලොකු ෆෝන් එකක් අරගන්න ඕනේ නැහැ. ඕන ස්මාර්ට්ෆෝන් එක මේ mail එකක් set කරගන්න එක ලොකු වැඩක් නෙමෙයි. ටග් ගාලා Tamanta set කරගෙන ඒක download කරගන්න පුළුවන්. ගොඩක් වෙලාවට Gmail වගේ වනම් වැඩ කරන. නමුත් දැනට Yahoo වගේ mails නම් තාම මේ pop3 සහ imap කියන protocol දෙකෙන් දෙන්නේ නැහැ. මේකත් ඇත්තරම මේ mail transfer කරන protocol එකක්. ටෙක් කතා පරණ වෙනසටන ලැහුවනම් අපි ගොඩක් කතා කළා මේ push මොනවාද මේ pop3 email කියන්නේ, ඒ වගේ කියන්නේ මොනවාද කියලා ගොඩක් වෙලාවට කතා කරලා තියෙනවා. ඉතින් ඊළඟ ප්‍රශ්නෙට ගියොත් එහෙම අපෙන් එක්කෙනෙක් අහලා තිනවා මේ Gmail account hack කරන්න කොහොමද කියලා. ඇත්තටම හරිම ලේසි Gmail account එක hack කරන්න. password එකයි username එකයි මේ mail එකේ body එකේ type කරලා subject එකට hack කියලා ලියලා info@ekkatha.com එකට එවන්න ඕනේ. හැබැයි password එක Gmail එක කියන්නේ තමන්ගේ email එකේ password එකයි username එකයි. එතකොට මේ ඒක ටග් ගාලා ekkatha system එකෙන් ඔයාගේ email account එකත් එක්ක join කරලා දෙනවා. එතකොට පුළුවන් මේල් ටික බලාගන්න. සාමාන්‍යයෙන් ඔයගේ ප්‍රශ්න මේ වගේ වැඩසටහනක් ආන එක මම මෝඩ වැඩක් තමයි. ඉතින් මොකද ඒ වගේ අය හුවාම ඉතින් මෝඩ පිළිතුරක් තමයි දෙන්නත් ඕනේ. මොකද ඉතින් ඒ වගේ ඒවා කියන එකේ අහන එකත් කිසිම සාධාරණත්වයක් නැන කාගේ හරි එකක් හැක් කරන්නේ කොහොමද? ඔයගේ ප්‍රශ්න අහන එක අර කම්පියුටර් වලට මුලින්ම ආපයි මුලින්ම තමන් පොරක් කියලා පෙන්වන තමයි හැක් කරන කතා කරන්නේ. ඉතින් ඒ නිසා ඒ වගේ මානසිකත්වයෙන් නම් ප්‍රශ්න අහන්න එපා කියලා තමයි කියන්නේ. ඉතින් ඊළඟට දැන් ප්‍රශ්නෙකට ගියොත් එහෙම සහන් අහලා තියෙන අපෙන් ප්‍රශ්නයක් NVIDIA VGA එකක VGA සහ DVI port දෙකකට monitor එකට monitor දෙකක් සම්බන්ධ කරලා dual display වැඩ කර හදාගන්න පුළුවන්ද කියලා අහනවා. ගොඩක් වෙලාවට මෙයා මේ කියන්නේ දැන් ඔය NVIDIA වගේ ටිකක් VGA cards ගත්තාම මේවැ එක port එකක් DVI එනවා. DVI එකක් අනිත් එක සාමාන්‍යයෙන් අපි දැකලා පුරුදු VGA වගේ port එකක් එනවා. එතකොට සාමාන්‍යයෙන් මේ මේවැන්නේ DVI පෝටල්ට පොඩි කන්වර්ටර් එකක් සල්ලි දෙලා ගන්න පුළුවන් රුපියල් 300ක් විතර දාලා. එතකොට මේක DVI එක VGA එකට මේ කන්වර්ට් වෙනවා. එතකොට ඕන්නම් VGA මොනිටර්ස් දෙකක්ම එයාට හයි කරලා ඩුවල් මොනිටර් එකක් හැටියට වැඩ කරන්න පුළුවන්. නැත්නම් එක මොනිටර් එකක් DVI හයි කරලා අනිත් මොනිටර් එක කෙලිම VGA හයි කරලා ඩුවල් මොනිටර්ස් ඉදිරියට වැඩ කරන්න පුළුවන්, කිසිම ප්‍රශ්නයක් නැතුව. හැබැයි පොඩි එකම જાතිය මොනිටර්ස් දෙකක් වුණත් DVI සහ VGA හයි කරාම පොඩි හැට දැන් ග්‍රැෆික්ස් වගේ කරනවා නම් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද මේ DVI පැත්තේ කලර්ස් පොඩ්ඩක් හොඳ ලස්සනට වෙන්නේ VGA පැත්තේ හයි කරපෙකට වඩා. ඉතින් එතකොට මෙතන පොඩි තමන් එකම જાති මොනිටර්ස් නම් පාවිච්චි කරාම පොඩ්ඩක් ඇහැට වෙනසක් තේරෙයි. මේ පැත්තේ නම් එහා පැත්තේ ස්ක්‍රීන් එකට යනවනේ, මේ දෙක අතර වෙනසක් තියෙනවනේ කියලා. ඒකට හේතුව තමයි මේ අර DVI වල ඇත්තටම දැන් උදා අපි දන්නවනේ පරිගණකේ හැමදේම ඩිජිටල් වලින් වැඩ කරන්න කියලා. එතකොට දැන් පරිගණකේ ඩිජිටල් වලින් වැඩ කරනකොට දැන් එළියට එන සිග්නල් එකක් ඩිජිටල් මාවොත් මෙතන කන්වර්ෂන් එකක් වෙන්නේ නැහැ. නමුත් අපි VGA හැටියට පාවිච්චි කරන මේ පෝට් එකේ ඉන්නේ ඇනලොග්. ඇනලොග් කියලා කියන්නේ දැන් කම්පියුටරේ ඩිජිටල් වෙනවා. ඊට පස්සේ VGA කාඩ් එකේ මේවා RGB කලර්ස් red red blue green කියන පාටවල් තුනට කන්වර්ට් කරලා තමයි එළියට එවන්නේ. එතකොට ඉතින් මෙතෙන්දි කන්වර්ෂන් එකක් වෙනවා. يعني ඇනලොග් සිග්නල් එක ඩිජිටල් එකට මේ sorry ඩිජිටල් සිග්නල් එක ඇනලොග් වලට ට්‍රාන්ස් වෙලා තමයි VGA පෝට් එක කරා එළියට එන්නේ. VGA පෝට් එකෙන් ඇතට ඇවිල්ලා අපි LCD වගේ මොනිටර් එකකට හයි කරොත් එහම නැවතත් මේ LCD එක ඇතුලේ මේ ඇනලොග් සිග්නල් එක ඩිජිටල් බවට පත් කරනවා. මොකද LCD එකත් වැඩ කරන්නේ ඇනලොග් ඩිජිටල් විදියට නිසා. ඉතින් මේ ඇනලොග් සිග්නල්. එතකොට මෙතන කන්වර්ෂන් එකේදී හැමතිස්සෙම පොඩි ලොස් එකක් වෙනවා. ඒ කියන්නේ ඩිජිටල් ට ඇනලොග් කන්වර්ට් කරනකොට එක ලොස් එකක් වෙනවා. ඇනලොග් සිග්නල් ඩිජිටල් වලට කන්වර්ට් කරනකොට ආයි ලොස් එකක් වෙනවා. එතකොට ඉතින් මේ කලර්ස් වල පොඩි පොඩි වෙනස්කම් ඇහැට පේනවා. එතකොට කලර් ප්‍රොෆයිල් එකක් එහෙම දාලා VGA කාඩ් එකේ ඒ මොනිටර් එක හරියට හදලා නැත්නම් ගොඩක් වෙලාවට කලර් වෙනසක් වෙනවා. නමුත් දැන් අපි DVI වලින් හයි කරොත් එහෙම DVI කියලා කියන්නේ කෙලියම එළියට එන්නෙම ඩිජිටල් සිග්නල් එකක්ම තමයි. එතකොට මෙතන කන්වර්ෂන් එකක් වෙන්නේ ඇනලොග් ට ඩිජිටල් වක්වත් ඩිජිටල් ඉඳන් ඇනලොග් වලට වක්වත් මොන්ටරේ දක්වාම එන්නේ ඩිජිටල් සිග්නල් එකක්. එතකොට මෙතනදී වෙන ලොස්ට් එක අඩු වෙනද සමහරවිට කලර්ස් එහෙම ටිකක් පැහැදිලිව පොඩ ෂාප්නස් එහෙම ගතිය වැඩියට එනවා. ඉතින් ඒක නිසා පුළුවන් නම් දෙකම DVI කරගන්න ගොඩක් වටනවා. මොකද DVI to analog කරගන්න ලේසි. නමුත් analog to digital කරගන්න DVI කරනවා කියන එක තේරුමක් නැහැ. ඒක නිසා හැමදෙසෙම VGA කඩ ගන්න DVI දෙකක් තිබ්බට පොඩ්ඩක් DVI දෙක තියෙන එක ගන්න. කවදා හරි මොන්ටරයක් ගත්තොත් DVI මොන්ටර එකක් හරහා හයි කරන එක තමන්ට කලර්ස් වලට ග්‍රැෆික්ස් වලට ගොඩක් හොඳයි. ඉතින් මේ අතරම අපේ chat room එකේ ප්‍රශ්න යන එක එක ඒවා මේ PS3 එකක් unlock කරගත්තට අවුලක් නැද්ද කියලා. මේක ටිකක් දැන් නම් පොඩි බරරුම් ප්‍රශ්නයක් තියෙනවා. මේ ළඟදී PS3 ඇත්තටම හැක් කරපු එක්කෙනා වෙබ්සයිට් එකක් දාලා තිබ්බා. මේ PS3 හැක් කරපු විස්තර සහ ඒවැ කොහොමද ඩේටා ගන්නෙ, ඒ වගේ ඒවා ඔක්කොම තියෙනවා. ඒ කියන්නේ හැක් කරගන්න හැටි, ෆයිල් හෝස්ට් කරලා ඒ ඔක්කොම කරන්න හදලා තියෙන්නේ. එතකොට Sony සමාගමේ PS3 හදන සමාගමෙන් මෙයාට විරුද්ධව නඩුවක් දාලා මේ සයිට් එකට ආපු හැම කෙනාගේම IP ඇඩ්‍රස් විස්තර සහ සියලු දේවල් ලබා ගත්තා. ලබාගෙන මේගොල්ලෝ මේ source code එකත් ගත්තා. මේක crack කරන්න පාවිච්චි කරපු source code එක මොකක්ද කියලා අරගෙන දැන් ඇත්තටම වෙලා තියෙන්නේ Sony සමාගමෙන් දැන් මේ PS3 online play කරන්න connect වුණාම මේගොල්ලෝ identify කරනවා මේ device එක crack කරපු එකක්ද නැති එකක්ද කියලා. crack කරපු එකක් නම් මේ එතනින් කෙලින්ම සර්වර් එකෙන් රිජෙක්ට් කරන ඔන්ලයින් ගේම් එතකොට ප්ලේ කරන්න බෑ. ඉතින් කරන්න තියෙන්නේ එකම දේ තමයි. එතකොට යාට ඔෆ්ලයින් ගේම්ස් නම් කිසි කරදර නැතුව මේ PS3 එක ජේල් බ්‍රේක් කරලා පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ඔන්ලයින් ගේම් ප්ලේ කරන්න ඉන්නො නම් ඒක බ්‍රේක් කරොත් එහෙම ඉතින් .com තමයි දැන් අනාගතේ තියෙන විදිහට නะ. ඉතින් ඒක ටිකක් හිතලා බලන්න වෙනවා මොකද්ද කරන්න කියලා. ඊළඟ ප්‍රශ්නෙට ගියොත් එහෙම PST ප්‍රශ්නේ මෙතනත් අහලම තියෙනවා මම හිතන්නේ යාම වෙන්න තියලා තියෙන. ඒක අපි කපාරෙම උත්තර දීලා තියෙන හින්දා ඒත් SMS වලින් ආ ප්‍රශ්නයක් අහලා තිනවා. සබ්වූෆර් එකකට මේ Bluetooth 8.2 ප්‍රොෆයිල් එකක් යූස් කරලා ෆෝන් එකේ ඉඳන් කෙලින්ම සබ්වූෆර් එකට මේ ඊට පස්සේ අහනවා. ඒ කියන්නේ ඇත්තටම මේ කොහොව මේක ගැන කතා කරොත් එහෙම ටිකක් පැහැදිලි කරොත් එහෙම මේ දැන් නොදන්න අය බලයි මේ A2DP කියන්නේ මොකද්ද, Bluetooth කියන්නේ මොකද්ද කියලා. Bluetooth කියලා කියන්නේ ඇත්තටම හැමෝම අපි දන්නවා වයර්ලස් වලින් ඩේටා කමියුනිකේට් කරන ටෙක්නොලොජි එකක්. මේ කෙටි දුර ඇතුළත, ඒ කියන්නේ වැඩි දුරක් යන්නේ නැතුව කෙටි දුර ඇතුළත ඩේටා හුවමාරු කරගන්න ක්‍රමයක්. මේ ඩේටා හුවමාරු කරගන්න එක එකවට අපි හඳුන්වන ප්‍රොෆයිල් ස්කිල් තියෙනවා මේ Bluetooth වල. දැන් උදාහරණයක් ගත්තොත් හෙඩ්ෆෝන් එකක් නම් අපි Bluetooth හරහා කනෙක් වෙන්නේ. ඒකට headset කියලා වෙනම profile එකක් Bluetooth වල තියෙනවා. එතකොට headset කියන profile එක phone එකේ සහ headset එකේ දෙකේම තිබ්බොත් ඒ headset එක phone එකකට සම්බන්ධ කරගන්න පුළුවන්. දැන් computer එක උනත් අපි BlueSoil එහෙම පාවිච්චි කරොත් පේන ඇති ගොඩක් icon තියෙන file මේ share කරගන්න. එතකොට dial up එකක් හදාගන්න. මේ හැම එකම profile එකක් විදිහට තමයි හඳුන්වන්නේ. ඒකෙම එක profile එකක් තමයි A to DP කියන්නේ. ගොඩක්කල් Bluetooth අපි headset එකක් set කරගත්තාට අපි හැමතිස්සෙම මේ ලැබෙන්නේ මොනෝ සද්දයක්. ඒ කියන්නේ ස්ටීරියෝ සවුන්ඩ්ස් නෙමෙයි වැටෙන්නේ මොනෝ. ඉතින් මේක හදාගන්න ආපු එකක් තමයි මේ A to DP කියලා profile එකක් තියෙන්නේ. මේක ඇත්තටම Bluetooth ස්ටීරියෝ broadcast කරන්න පුළුවන් ක්‍රමයක්. එතකොට මෙයා අහන්නේ දැන් මේ A to DP ආගේ ෆෝන් එකේ තියෙනවනම් profile එක. එයාට ඒ profile එක හරහා තව subwoofer එකට කෙලින්ම A to DP වලින් audio එවන්න පුළුවන් ක්‍රමයක් තියෙනවද කියලා. මම නම් පුද්ගලිකව තාම දැකලා නැහැ එහෙම තනි subwoofer එකක් නම් තියෙනවා මේ A to DP profile එක built in තියෙන. දැකපු එකම දේ තමයි මේ A2DP receivers තියෙනවා. A2DP receiver එකක් කියලා කියන්නේ A2DP එක battery ගොඩක් වෙලාවට battery chargeable එකක්. ඒකෙන් out එකක් තියෙනවා subwoofer එක connect කරගන්න පුළුවන්. එතකොට A2DP profile පොඩි අතන මේක ගොඩක් cigarette pack පෙට්ටියකට අතර ගොඩාක් චූටි එක. ඒක හරහා පුළුවන් subwoofer එකට connect කරන්න phone එක හරහා. හැබැයි මම දැකපු දෙයක් තමයි මේ A2DP profile වල හරිම දුර ගොඩක් අඩුයි. ඒ කියන්නේ සමහරවිට මීටර 2-3 හෙට එනකොටත් සමහරලාට හරියට ක්වොලිටි නැති වෙනවා, සවුන්ඩ් නැත් ආවුල් වෙනවා, කෙඩි කෙඩි වගේ එනවා. ක්වොලිටි එක ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් MP3 එකක් අහන ක්වොලිටි එක දින එච්චරම ගැටලුවක් නැහැ. මේ හොඳට අහන්න පුළුවන්. ප්‍රශ්නෙට උත්තරේ හැටියට නම් A2DP එකක් තියෙනවද නැද්ද කියන්න නම් මම නම් දැකලා නැහැ. සාමාන්‍යයෙන් ඉතින් සින්දුවක් අහන්න නම් A2DP වල ක්වොලිටි එකේ වරදක් නැහැ. ඊට පස්සේ අපේ සුනන්ද ප්‍රශ්නයක් අහලා තියෙනවා. මේ යාට දැනගන්න පුළුවන්ද කියලා මීඩියා ප්ලේයර් එකක් ඇඩ් කරගන්නේ කොහොමද කියලා වෙබ්සයිට් එකට. ඒක නම් ඉතින් එච්චර අමාරු වැඩක් නෙමෙයි. දැන් උදාහරණයක් ගත්තොත් Windows මීඩියා ප්ලේයර් එක එහෙම HTML වලට එම්බෙඩ් කරන්න පුළුවන්. ඒ වැතර මීඩියා ප්ලේ එම්බෙඩ් කියලා Google සර්ච් එකක් දැම්මොත් එම ඕන තරම් එනවා මේ කොහොමද මේ මීඩියා ප්ලේයර් එක එම්බෙඩ් කරගන්නේ කියලා. හැබැයි මෙතෙන්දි වෙන එකම ගැටලුව තමයි දැන් මේ මීඩියා ප්ලේයර් එක තරන්නේ මේ දැන් උදාහරණයක් ගත්තොත් එහෙම රියල් ප්ලේයර් ඔයගේ වුණත් වෙබ් එම්බෙඩ් කරන්න පුළුවන්. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ දැන් මේක එම්බෙඩ් කරලා තියෙන වෙබ් පේජ් එක බලන පරිගණකයේ මීඩියා ප්ලේයර් එක තියෙන්න ඕනේ. එහෙම නැත්නම් මෙයා IE එකේ නම් බලන්නේ IE එකේදී Windows වලින් කියන මේකේ plugin එක ඕනේ download කරගන්න ඕනේ කියලා. දැන් හැබැයි මෙයා Win බැලුවේ Linux machine එකකින් හරි Mac machine එකකින් එහෙම නම් media player එක එන්නේ නැහැ. ඉතින් ඒ වගේ ගැටලු තියෙනවා මේ ඔයගේ audio player එකක් web page එකකට embed කරනකොට. ඉතින් ඒකට හොඳම වැඩේ තමයි මේ flash based player එකක් දාගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. flash based player එකක් දාගත්තොත් මේ අර platform වලදී සහ browser වල තියෙන ප්‍රශ්න ගොඩක් වෙලාවට මේ ප්‍රශ්නේ විසඳෙනවා. ඉතින් ඊළඟට අහන අපේ රසික chat room එකේ digital out වල 5.1 වලට converter එකක් හොයාගන්නේ කොහොමද කියලා. මෙහෙමයි ඇත්තටම digital out එකක් කියලා කියන්නේ ඇත්තටම අර මම කලින් කිව්වා වගේ හැම සද්දයක්ම analog to digital, digital to analog convert වෙනවා වගේ DVD එකක් වගේ ගත්තොත් එහෙම අපිට DVD එකේ තියෙන දත්ත තියෙන digital විදියට ඒ විදියටම අරගෙන මේ 5.1 surround ගැන කතා කරොත් දැන් මේ මෙයා 5.1 කියලා අහන ඇත්තටම මේ surround system එක 5.1 එකේ ඇත්තටම තේරුම තමයි speaker 5යි subwoofer 1යි කියන එක තමයි මේ 5.1 කියලා කියන්නේ. එතකොට 5.1 එකක ඉස්සරහා speakers 3ක්, ඒ කියන්නේ මැද්දේ ඉස්සරහා, ඒ කියන්නේ TV එක තියෙනවා නම් හරියටම TV ගැටින් එක speaker එකක් සහ වම සහ දකුණට එක speaker එකක් සහ Dolby Digital නම් කන් දෙක මට්ටමින් වම සහ දකුණෙන් දෙපැත්ත පිටිපස්සට, නැත්නම් Dolby Prologic වගේ නම් මේක පිටිපස්සට තමයි යන්නේ. ඉතින් මේකේ අර මං කලින් කිව්වා වගේ සරවුන්ඩ් සිස්ටම්ස් දෙකක් තියෙන එකක් තමයි Dolby Digital සහ අනිත් එක DTS. මේ දෙක තමයි දැනට භාවිතා කරන ප්‍රසිද්ධම Dolby 5.1 සරවුන්ඩ් සිස්ටම් දෙක. ඉතින් මේ දෙක ඔයාගේ Digital Out එකෙන් ඔයාට 5.1 වලට separate කරගන්න ඕන අනිවාර්යෙන්. DTS නම් ඔයාට ඩිකෝඩ් කරගන්න ඕනේ, DTS ඩිකෝඩර් එකක් ඕන වෙනවා. ඒව ඇත්තටම ඒ කියන්නේ amp එකක් එක්ක ගන්න නැතුව DTS ඩිකෝඩර් එකක් හෝ Dolby Digital ඩිකෝඩර් එකක් වෙනම ගන්නවා නම් මිල ඩොලර් 250කට උඩින් තමයි හැමතිස්සෙම තියෙන්නේ. මිල රුපියල් 200 ඩොලර් 250ට තියෙන ඒවත් ගොඩක් වෙලාට චයිනීස් මේ හොඳ මට්ටමේ ඩිකෝඩර්ස් නෙමෙයි. ඉතින් ඒක එච්චරම සාර්ථකත්වයක් නැහැ. 5.1 ගන්න ඕන නම් හොඳම වැඩේ තමයි එක ඔප්ෂන් එකක් තියෙනවා 5.1 ඩිකෝඩර් එකක් බිල්ටින් තියෙන සබ්වූෆර් එකක් වගේ එකක් ගන්න එක. එතකොට ගොඩක් වෙලාවට මේ සබ්වූෆර්ලා තියෙන්නේ ඩොල්බී ඩිජිටල් කියන ටෙක්නොලොජි එක තමයි, DTS කියන එක නෑ. මේකට හේතුව තමයි DTS ලයිසෙනින් වලට ටිකක් මිල වැඩි ඩොල්බී ඩිජිටල් වලට වඩා. ඉතින් ගොඩක් මැනුෆැක්චරර්ස්ලා DTS දාන්නේ නෑ. ඒක ටිකක් මිල අධික ඉක්විප්මන්ට් එකක් නෙමෙයි නะ. ඊළඟ ඔප්ෂන් එක තමයි ටිකක් ලාභ රිසීවර් එකක් ගන්න එක. ඒ කියන්නේ රිසීවර් එකක් කියලා කියන්නේ සරවුන්ඩ් සවුන්ඩ් ඇම්ප් එකක් ගන්න එක. ඉතින් මේවත් 5.1 ගොඩක් වෙලාවට තියෙනවා. ඒකෙ ඩොල්බි ඩිජිටල්ද DTSද කියලා තමන් තීරණය කරගන්න ඕනේ. DTS වලින් තියෙන කන්ටෙන්ට් ප්‍රමාණය, ඒ කියන්නේ DVD එහෙම DTS තියෙන ප්‍රමාණය ගොඩක් අඩුයි. ඩොල්බි ඩිජිටල් නම් ඕන තරම් තියෙනවා. ඊට අමතරව දැන් පරිගණකයක් වගේ පාවිච්චි කරනවා නම් ඇත්තනම මේ ඩිජිටල් අවුට් එක එළියට ගන්න නැතුව පරිගණක ගොඩ දැන් ගොඩක් 99.9% මද බෝඩ් එනේ මේ 5.1 ඇනලොග් අවුට්පුට් කෙලින්ම තියෙනවා. එතකොට සබ් එකට 5.1 සවුන්ඩ් කාඩ් එකෙන් අරගෙන ඕනම් ප්ලේයර් එකක් ගත්තොත් ඩොල්බි ඩිජිටල් සහය දක්වනවා. නමුත් DTS නම් ටිකක් DTS ඩිකෝඩර් එකක් තියෙන සොෆ්ට් එකක් ඕනේ. සාමාන්‍යයෙන් ටිකක් ප්‍රසිද්ධ කියලා තියෙන්නේ පවර්වින් මේ පවර් DVD වගේ එකක්. පවර් DVD නෝමල් එක දැම්මට වැඩ කරන්නේ. මේ DTS ඩිකෝඩර් එක බිල්ටින් තියෙන එකක් තමයි දාන්න ඕනේ. සද්ද ඉතින් ওই DTS සහ Dolby Digital කියලා කියන්නේ ඇත්තටම සමාගම් දෙකක්. ඒ දෙකුල්ලන්ගේ ටෙක්නොලොජි දෙකක් කියන එක තමයි එන්නේ. නමුත් අපිට සාමාන්‍ය ගෙදර අහනකොට DTS දැහුවේ මේක Dolby Digital දැහුවේ කියලා එච්චර සද්දේ වෙනසක් නම් 90%ක් ඉන්න කට්ටියට මන් නම් හිතන්නේ තේරෙයි කියලා. ඉතින් ඕවා තමයි සරවුන්ඩ් සවුන්ඩ් ගැන තියෙන එක. තව ප්‍රශ්නයකට යමුනේද? මේ තනියෙන් ගන්නට පුදුම ගතියක් තියෙනවා. මීඩියා ප්ලේයර් ප්‍රශ්නය හුවනේ අපි. මෙන්න තමයි ඉතින් ටිකක් දැවෙන ප්‍රශ්නය. මදුරංග තමයි අහලා තියෙන්නේ. මදුරංග දැනගන්නදලු මේ ඕතරයිස් බිස්නස් පාර්ට්නර්ස්ලා හරහා කම්පියුටර් මිලදී කියන්නේ. මේ කියන්නේ දැන් ඒස නෝ වගේ ඕතරයිස් ඩිස්ට්‍රිබියුටර් මෙට්‍රොපොලිටන් උනාට ඒගොල්ලන්ගේ ඕතරයිස් බිස්නස් පාර්ට්නර් කියලා යුනිටි ප්ලාසා එකේ ආයතන 10ක් තියෙන වරහන් ඇතුළේ දාලා තියෙන අපේ ප්‍රියතම ආයතන නමකුත් අපිකෝ සුපර් සෙන්ටර් ඒ වගේ ගොඩක් ඒවා තියෙනවලු. ඒගොල්ලන් මෙට්‍රොපොලිටන් වොරන්ටි එකත් එක්ක හම්බ වෙනවා කියලා තියෙනවා. හැබැයි අර ඔතරයිස් බිස්නස් පාර්ට්නර්ලාට 12%ක ඩිස්කවුන්ට් එකක් හම්බ වෙන හින්දා මේගොල්ලෝ 6%ක් ඒගොල්ලන්ට ලාභයක් තියාගෙන මේ විකුණනවා කියලා ආරංචියක් තියනවා කියලා කතාව ඇත්ත. කතාව ඇත්ත කියලා කියන්නේ ඇත්තටම ඔය ගොඩක් ඔය යුනිටි ප්ලාස් එකේ ඉන්න අය අර ගොල්ලන්ගේ මේගොල්ලන්ගේ බිස්නස් පාර්ට්නර්ස්ලා තමයි. නමුත් අපේ ලංකාවේ ඉන්න ගොඩක් ඔය ලැප්ටොප් ගන්න හරි මොන හරි ගන්න යන මිනිස්සු ඉස්සෙල්ලම බලන්නේ ගානනේ. තව 50ක් කරේ අඩුවෙන් ගාන හම්බ වෙන්නේ කෝකද කියලා තමයි බලන්නේ. ගොඩක් වෙලාට මේ සමාගම් වල මේ එයාත් එක්ක සම්බන්ධකම් තිබුණාට මේගොල්ලෝ හොරපාරෙත් ගොඩක් වෙලාට ලැප්ටොප් ගොඩක් ගේනවා. ඉතින් ඒක නිසා මේ හොඳම වැඩේ තමයි මේ ගන්නකොට පැහැදිලි වෙයි ගන්න. මේ වොරන්ටි දෙන්නේ ඕගොල්ලෝ ඉන්ටර්නැෂනල් කියන වොරන්ටිද නැත්නම් මේක කෙලින්ම මෙට්‍රොපොලිටන් එකේ ඩිරෙක්ට් වොරන්ටි එකක්ද කියලා. ඒක නිසා ඒක පැහැදිලි වහන්න මේ මෙට්‍රොපොලිටන් ගන්න එකට වඩා ගොඩක් අඩුවට තමයි මේගොල්ලෝ මේ හොරපාරෙන් ගේන එක දෙන්නේ. ඉතින් ගොඩක් වෙලාවට අපේ අඩුවට හරි බොරු. මොකද එතන මිනිස්සු රටේ නැති බොරු ටිකක් කියයි මේක විකුණ ගන්න. ඉතින් නමුත් ඒ වගේ නෙමෙයි මොකක් හරි වොරන්ටි එකක් ගන්න ගියාම ලෝකේ නැති ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. ඉතින් ඒක නිසා ඔය හැමතැනම ඔය කියන කතාව ඇත්ත. නමුත් ඔය කියන දේ එතන වෙන්නේ නැති එක තමයි තියෙන ප්‍රශ්නේ. මොකද ගොඩක් වෙලාවට ගාන අඩුවට හොයනකොට ඒගොල්ලෝ අර හොරපාරෙන් ගෙනාපු එක තමයි දෙන්නේ. එහෙනම් මේක තියෙන අස මේක ඉන්ටර්නැෂනල් වොරන්ටියක් තියෙන්නේ. මේක දෙනවා අපි වොරන්ටි අවුරුද්දක් කරනවා අරවාමයා කියලා දෙනවා. දුන්නට පස්සේ සමහරවිට මේක පැහැදිලිව කියන්නේ නැහැ. තේරෙන්නේ නැති වටවන්දනාවකින් කියලා මෙට්‍රොපොලිටන් හරි ඔයගේ ඒජන්ට්ගේ ලෝකල් ඒජන්ට්ගේ වොරන්ටි එකක් නැතුව මේක විකුණනවා. ඉතින් ඔයගේ එකක් ගත්තට පස්සේ ඉතින් අබ සරණයි කියලා තමයි කියන්නේ. දුකයි. මේ ළඟදී ඉතින් මට ඔයගෙන් වොරන්ටි ප්‍රශ්නයක් වුණා. ඉතින් මට ඉතින් ඒව එච්චරම් ප්‍රශ්නයක් නැතිඳ ගානන්නේ. මගේ ටෙඩිසර් රවුටර් එක අප්සෙට් වෙලා තව එක හાર્ඩ් ඩිස්ක් එකකුත් අප්සෙට් වෙලා දැන් අපි හොඳයි කියන බාක්ලේස් එකට වොරන්ටි වලට දුන්නා. එතන ඉතින් වොරන්ටි වලට අරන් ගියාම හાર્ඩ් ඩිස්ක් එක ඇත්තටම මගේ එතන සර්වර් එකක තිබ්බ හાર્ඩ් ඩිස්ක් එකක් සහ මේක රේඩර් එකක් තිබ්බ හින්දා එතන කවුරුත් දන්නේ නැති මේ හાર્ඩ් ඩිස්ක් වල දිනා ටෙක්නොලොජි එක ස්මාර්ට් කියලා SMRT කියලා. ඔය දැකලා ඇති බයස් වල හැම පෙන්නනවා. මේ SMRT ස්මාර්ට් කියලා කියන්නේ self analyzing and monitoring technology කියන එක. ඒ කියන්නේ හાર્ඩ් ඩිස්ක් එක විසින්ම තමන්ගේ කියන්නේ හෙල්ත් එක, ඒ කියන්නේ තමන්ගේ තත්ත්වය කොහොමද, තමන්ට මේ ඩේටා රයිටින් රීඩ් කරන සර්ෆස් එක කොහොමද, තමන්ගේ ඉක්විප්මන්ට් වල ක්වොලිටි එක කොහොමද, ඒ වගේව බලලා එයා රිපෝට් කරනවා අර ඩිස්ක් කන්ට්‍රෝලර් එකට. මගේ දැන් එයාගේ ලොග් එකකුත් ඇතුලේ තියන් ඉන්නවා. මගේ හાર્ඩ් ඩිස්ක් එකේ මෙන්න මේ වගේ පොඩි අවුලක් තියෙනවා, මෙන්න මෙහෙමයි කියලා කියනවා. එතකොට ඒ වගේ එකක් ස්මාර්ට් එරර් එකක් ඇවිල්ලා බයස් එකෙන් එහෙම වෝනින් දෙනවා. ස්මාර්ට් සපෝට් කරන බයස් එකක් නම් මගේ සිස්ටම් එකේ අවුලක් තියෙනවා, දැම්ම ඩේටා ටික බෑකප් කරගෙන මේවා කරන්න. ඉතින් ඕවා වගේම අර හඩ් ඩිස් එකේ ස්මාර්ට්ටර එකක් ආවා. ස්මාර්ට්ටර එක ඇත්තටම ආවේ මේ එයාගේ ටෙම්පරේචර් එක වැඩි වෙනවා. ඒක නිසා මේ හඩ් ඩිස්ක් එක අවුල් කියලා තමයි ස්මාර්ට්ටර එක කියවුවාම තියෙන්නේ. ඊට පස්සේ මං කරපු වැඩේ, ඉතින් අපේ ඒසීත් ඇතුලේ ඔය හඩ් ඩිස්ක් දුවන හින්දා ඉතින් ඒක රත් වෙනවා කියලා කියන ලොකු ප්‍රශ්නයක්නේ. ඒක නිසා මේ ස්මාර්ට් ෆේල් වෙන හින්දා අරන් ගිහිල්ලා ඉතින් යුනිටි එකේ බාක්ලේස් එකට ගිහිල්ලා දුන්නා. දුන්නට පස්සේ මේ අය කරපු වැඩේ හඩ් ඩිස්ක් ඇතුළට අරන් ගියා. හරි සර් වොරන්ටි නයි කියලා අරන් ගිහිල්ලා ඉවරලා විනාඩි 20ක් විතර ඉන්න පුළුවන් ද හાર્ඩ් ඩිස්ක් එක චෙක් කරනවා. මොකක් රයිට් ප්‍රශ්න නැහැ මං ඉන්න. ඊට පස්සේ කොමර අරන් ගිහිල්ලා මෙයා දැන් ෆෝමැට් කළා මට එන්න කියලා. ඊට පස්සේ ඇතුළට එක්කන් ගියා. මෙයා මේකට චෙක් කරන්න කළා තියෙන්නේ Windows 7 ඉන්ස්ටෝල් කළා. අනේ අම්මපා ඉතින් මුංගේ මොනාද කියන්නේ මං ඇහුවා මේක නිකන් ලෝකල් ෆෝමැට් එකක් කරලා බැලුවද? නෑ 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 Windows එකෙන් ෆෝමැට් කරාලු. ඉතින් මේ ඉන්න ටෙක්නොලොජි වුන්ට ඕක කියලා දෙන්නේ ඔයනට නම් මං කව මෙහෙමයි. ඕකේ ඉන්ස්ටෝල් වෙන එක නම් වෙනවා. ඒ වුණාට ප්‍රශ්නේ තියෙන්නේ ඕකේ ස්මාර්ට් ෆේල් එකක් එන්නේ මොකක් කියලා ඌ ඇහුවා. ඉතින් එතන ටෙක්නීෂියන්ගේ දැනුව ගැන මං හිතුවා මං කව කමන්නේ ස්මාර්ට් ෆේල් කියලා කියන්නේ මෙන්න මේකයි කියලා. ඉතින් ඒ මනුස්සයාටත් ඒක කියලා දී. ඊට පස්සේ කන්නේ සර් ඉතින් මේක මට නම් කරන් දෙන්නේ නැහැ අපි යවන්නම් කියලා. ඊට පස්සේ කොමාරි යවලා සතියකින් තමයි ඉතින් දෙන්නම් කිව්වේ. ඒක අර මම හිතා ස්ටෑන්ඩඩ් කියන වෙන්නේ නැති රවුටර් එකත් ඒ විදිහටම බලලා රවුටර් එකත් ගත්තා. මට ඉතින් එච්චර හදිසියක් තිබ්බේ නැති හින්දා මං ඉතින් ඕක ගැන වැඩි හෙව්වේ නැහැ. සත් කොහොමරි මාසයක් විතර ගිහලා කෝල් එකක් දීලා ගස් අපි ගාව 1.5 ටෙරාබයිට් හાર્ඩ් ඩිස්ක් දැන්නන්න ඕම් රිප්ලේස්මන්ට් එකක් දෙන්න. මේ 2 ටෙරාබයිට් එකක් දෙන්න ඉතුරු ගාන ගෙවලා අරන් යන්න කියලා. ඉතින් කොහොමරි ගිහිල්ලා හાર્ඩ් ඩිස්ක් එක නම් අරන් ආවා. රවුටර් එක නම් අලුතෙන් රවුටර් එකක් දීලා තියෝ බ්‍රෑන්ඩ් නිව් එකක්. අත දීලා දෙදි එකක්. ඉතින් හදිසිය වොරන්ටි ගන්නවා කියන එක සහ දන්නේ නැති උනන ඉතින් ආපෝවර හાર્ඩ් ඩිස්ක් එක මට දීලා එවන නිසා ඌවගේ දේවල් වලදී පොඩ්ඩක් පරිසම් වෙන්න ඕනේ කොහෙන් ගන්න උනත්. මොකද දැන් ඒගොල්ලොත් ගොඩක් කලකට වර දැන් මම මේ අපේ තිලින බුවා කෙනෙක් කෙනාගේ බ්ලොග් එකේ හැම බැලුවා. එයා AOC මොන්ටර් එකක් අරගෙන එයා ඒක වොරන්ටි අරන් මාරු කරගන්න මාස ගාණක් යාව රස්ති අදු කළා. ඔක්කොම කළා ගිහින් බලනකොට එයාට දුන්නේ වෙන මොන්ටරෙලු පරණ එකක්. ඉතින් මේකට හේතුව මෙන්න මෙහෙමයි. මේ AOC වගේ කියන බ්‍රෑන්ඩ් ඇත්තටම චයිනීස් එච්චර හොඳ නැති බ්‍රෑන්ඩ්ස්. එතකොට මේවට මැනුෆැක්චරර් වොරන්ටි නැතුව තමයි මේගොල්ලෝ මේ ගොඩක් කලකට මේව අරන් එන්නේ. අරන් ඇවිල්ලා කරන්නේ ලෝකල් ඉන්හවුස් මේවා හදනවා. මොන හරි වුණාම ඒ සර්කිට් හදලා ඒව කළා තමයි ආපහු දෙන්නේ. ඉතින් ඕක වෙලා තියෙන අර මොන්ටර් එක හදන්න බැරි වෙන්නේ නැති ඒගොල්ලන්ගේ වෙන තීච්ච මොන්ටර් එකක් දෙන්නේ නැති. ඉතින් ඒක නිසා හැමතිස්සෙම මේ හොඳම වැඩේ තමයි මේ මොන්ටර් එකක් අය ගන්න ටිකක් හොඳ බ්‍රෑන්ඩ් එකක් ගන්න. Samsung වගේ එකක් ගන්නකොට පොඩ්ඩක් බලන්න සිංහගිරි පැත්තේ ගිහිලා නැත්නම් LG එකක් ඒ වගේ ටිකක් මෙහෙට අබාන්ස් ලගේන මොන්ටර් එකක් එහෙම නැත්නම් ඕවගේ පොඩ්ඩක් ViewSonic ඕවගේ බ්‍රෑන්ඩ් එක බැලුවනම් ගොඩක් වෙලාට ඒවට මැනුෆැක්චරර් වොරන්ටි එකක් ඒගොල්ලන්ටත් ලැබෙන හින්දා මේවා ඒගොල්ලේ අවල් හරි අඩු ගානේ වැඩේ වෙනවා. මොකද මට රවුටරේ වුණත් අලුත් රවුටර එකක් හම්බුනේ මං ගත්තේ Linksys Cisco එකක්. ඉතින් ඒක නිසා ඒගොල්ලන්ගේ වොරන්ටි විදිය වැඩ කරනවා. නමුත් හાર્ඩ් ඩිස්ක් එකකට වොරන්ටි හම්බුනේ නැත්නම් අර විදියට සල්ලි දීලා වෙන එකක් ගන්න ඕනේ. මේගොල්ලෝ ඇත්තටම අර Singapore ගේන හાર્ඩ් ඩිස්ක් පවා හරියට වොරන්ටි ඇතුව ගේනවා නෙමෙයි. මේගොල්ලෝ ඊට පස්සේ ඒගොල්ලන්ගේ රිප්ලේස්මන්ට් එකක් තමයි දෙන්නේ. ඉතින් මේ නිසා මේගොල්ලෝ හැමතිස්සෙම උත්සාහ කරනවා වොරන්ටි එක නොදීන්න. මේ හරි. තිලින ආව නේද?
ඔව්. ඩ පරක් වුණාද?
ඔව්. අද මොකද වැඩ?
ඩ පරක් වුණා.
මේ ප්‍රශ්න වලට නම් ගියා එහෙම මෙහෙම තිලිනට ප්‍රශ්නක දිග අරගත්තද?
ඔව් ප්‍රශ්නක
බලන්න. ආ දැන් නම් කතා කරේ අර Unity Plaza එකේ 59 ලයින් එකේ එක.
හරි.
එහෙම මෙහෙම තමයි කතා කරේ.
ඔව්.
අපි ඊළඟට මදුරංගේ ප්‍රශ්නෙට යමු. මේක ටිකක් මම හිතන් ටිකක් ආතල් එකක් තියෙන ප්‍රශ්නයක් වෙන්න ඇති. යහලා තියෙන පරණ බයස් ගත්තාම සහ EFI බයස් කියන EFI ඇතන බයස් එකක් නේ. EFI කියන එක අතර වෙනස මොකද්ද කියලා. බයස් එකක් කියලා කිව්වහම මේ අපි ඇත්තරම මේ කවුරුත් හැමතිස්සෙම දන්නේ නැති වෙන්නේ මේ ඊ බයස් කියලා කියන්නේ මම හිතන්නේ IBM හර ATPC හදපු කාලේ ඉඳන් ආපු එකක් තමයි මේ බේසික් ඉන්පුට් අවුට්පුට් සිස්ටම් කියන එක. මේ බේසික් ඉන්පුට් අවුට්පුට් සිස්ටම් කියලා කියන්නේ මේ පරිගණකේ පණ ගන්නපු ගම ඉස්සෙල්ලම එක්සිකියුට් කළා. يعني ලෝම ලෙවල් එක එක්සිකියුට් කළා කම්පියුටරේ වෙලාව අරගෙන ඊට පස්සේ CPU එකත් එක්ක කතා කරලා හાર્ඩ්වෙයාර් මෙමරි හොඳට තියෙනවද කියලා බලලා ඔක්කොම කළා. බයස් එකේ තියෙන බූට්ස්ට්‍රැප් ප්‍රෝග්‍රෑම් එක ඊට පස්සේ අර අපි ওই සෙටින් සේව් කරලා තියෙන මේ විදියට රන් කරලා බූට්ස්ට්‍රැප් එක හරහා හાર્ඩ් ඩිස්ක් එක ගියවලා හાર્ඩ් ඩිස්ක් එකේ තියෙන OS එක ලෝඩ් කරන ක්‍රමයක් තමයි මේ BIOS එක කියලා කියන්නේ. ඉතින් මේ BIOS එක ඒ කාලේ පරිගණක තිබ්බේ 8 bit නේ. ඊට පස්සේ 16 bit උනා. ඉතින් මේ BIOS ඔක්කොම අර 16 bit වලට තාමත් අද කාලෙත් limited. ඒකට හැම දෙයක්ම 16 bit මට්ට තමයි තියෙන්නේ. නමුත් මේ EFI කියන එක මේ ඇත්තනම් මේක ඉනිෂියේට් කරේ extendable framework interface කියන එක මේ Intel සමාගමත් එක්ක එක්කව වෙලා තමයි මේක ඇත්තනම් Intel සමාගම තමයි මේක ඉනිෂියේට් කළා 2005 තමයි ඕක පටන් අරගෙන කරේ. ඕක කරයි ඇත්තටම මේක ඉස්සෙල්ලම ප්‍රොඩක්ෂන් එකේ ගොඩක් භාවිතයට ආවේ අර ඇපල්ලා ඇපල් මැක් හදන්න ගත්තට පස්සේ. මැක් වලින් ඇත්තටම මේ EFI කියන ඉන්ටර්ෆේස් එක, ඒ කියන්නේ ඇත්තටම මේ BIOS එකට රිප්ලේස්මන්ට් එක තමයි ඉන්නේ. මේක ඇත්තටම BIOS එකක් නෙමෙයි, මේක ෆර්ම්වෙයාර් එකක්. ෆර්ම්වෙයාර් එකක් හින්දා මේක ඇවිල්ලා මේකෙන් ඇත්තටම වෙන්නේ හાર્ඩ්වෙයාර් එක සහ ඔපරේටින් සිස්ටම් එක අතර තියෙන කමියුනිකේෂන් කරන එක තමයි ෆර්ම්වෙයාර් එකෙන් කරන්නේ. මේක ගැන කතා කරොත් එහෙම ඉතින් මේකේ තියෙන ෆීචර්ස් අරව මම කතා කරොත් එහෙම මේ දැන් ওই BIOS වල එහෙම ලිමිට් එකක් තියෙනවා. මේ ලොකු hard disk 2 terabyte වගේ hard disk එකකට වඩා වැඩි hard එකක් ගන්න BIOS එකට boot කරන්න බෑ. OS එක, ඒ කියන්නේ bootstrap program එකට ඒක ගන්න බෑ. එතකොට BIOS වල අපි දන්නවා BIOS එක ඇවිල්ලා ඒවා මෙයා ගිහිල්ලා එනකොට ටිකක් වෙලා යනවා දැන් boot වෙනකොට එහෙම. එතකොට මේ BIOS ගොඩක් වෙලාට CPU dependent සහ ඒ කියන්නේ CPU එක අනුව තමයි BIOS එකත් ගොඩක් වෙලාට motherboard chipset අනුව depend වෙනවා. ඉතින් මේ EFI ඒ වගේ වෙන්නේ නැහැ ගොඩක් වෙලාවට. අනික මේ දැන් ගොඩක් වෙලාවට ඔටක් ගාලා මේ අර 30 අර 16 bit මන් limit එකක් කියවනේ. EFI 16 bit limit එකට යටතුත් නැහැ. ඇත්තට මේගොල්ලෝ 32 bit හරි 64 bit අනුව තමයි වැඩ කරන්නේ. ඉතින් ඒක නිසා දැන් ගොඩක් වෙලාවට මේකට drivers ලියන්න හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ operating system එකට යටින් තියෙන application දුවන්නේ උනට EFI interface එකත් එක්ක. ඉතින් මේක ගොඩක් advanced විදිහට තමයි මේ BIOS එකේම advanced වෙච්ච දෙයක් තමයි මේ EFI කියලා කියන්නේ. ඉතින් දැන් අදී අනාගතයේ දෙන motherboard එහෙම මේ EFI වලට මාරුවේ. එතකොට ඉතින් command line එකක් එහෙම මේ BIOS එකට මේ සම්බන්ධ වෙලා කොහොම හරි වැඩ කරන්න පුළුවන් වෙනවා. ඉතින් ඕක තමයි ඉතින් සරල විස්තර කරොත් එහෙම මේ දෙක අතර තියෙන වෙනස. ඊළඟ ප්‍රශ්නෙට යමුද තිල්න? අපි 100 නෑ 56 තියෙන එක නේද
තිල්නට පේනවා.
ඔව් එතන ඉඳන් උඩට එහෙම එහෙම යමු නේද තිල්න?
අනුරංග කාලිංග අපෙන් අහලා තියෙන ප්‍රශ්නේ ලංකාවේ සැටලයිට් වලින් ඉන්ටර්නෙට් දෙන මේ ආයතන තියෙනවද කියලා අහනවා.
ඔව්. යා ගානකුත් එක කියලා
තිබ්බා. ගාන අහලා තියෙනවා 10,000 12,14 වගේ ගානකට ගන්න පුළුවන්ද කියලා අහනවා.
ගානත් සහ ඒක දෙනවද කියන එක අතර කතා කරලා කියන්න බෑ.
ඔව්.
සැටලයිට් වලින් ඉන්ටර්නෙට් දෙන ක්‍රම දෙකක් තියෙනවා තිල්න. එකක් තමයි මේ one way satellite වලින් දෙන. one way කියලා කියන්නේ ඇත්තටම දැන් අපි දන්නවනේ අපේ internet connection එක ගත්තාම uplink එකක් තියෙනවා downlink එකක් තියෙනවා. අපිට පුළුවන් මේ satellite providers ලා ලාබෙට ලේසියෙන් කරගන්න මේ downlink එකට විතරයි. ඒ කියන්නේ අපිට downlink එක satellite එක හරහා ගන්න පුළුවන්. මොකද ගොඩක් වෙලාවට internet යනකොට ඒ වගේ ගන්නවට තියෙන ගොඩක් ඕනේ මේ downlink එකේ speed එකයි. නමුත් uplink එක ඕනේ නම් අපිට GPRS හරහා වුණත් මේ uplink එක හදා ගන්න පුළුවන් satellite provider. ඉතින් මේකට පොඩි equipments ගන්න ඕනේ. සාමාන්‍ය මිල යන වැඩක්. සාමාන්‍යයෙන් අවම මිල රුපියල් 20,000-30,000 එහා පැත්තේ තමයි මේ වගේ එකක් ගත්තොත් මිල වෙන්නේ. අනික සැටලයිට් ටෙක්නොලොජි කියලා කියන්නේ තියෙන ගොඩක් ලේටන්සි වැඩි එකක්. ලේටන්සි වැඩි කියන්නේ දැන් අපි දන්නවනේ ගේම් එහෙම ගහන අය දන්නවා මිලිසෙකන්ඩ් මෙච්චරක්. ඇතල සාමාන්‍ය සැටලයිට් ටෙක්නොලොජි එක VoIP කියන්නේ වොයිස් එකක්වත් පාවිච්චි කරන්න අමාරු ඉන්ටර්නෙට් පාවිච්චි කරන්න නම් මොකද ලේටන්සි එක හැමතිස්සෙම මිලිසෙකන්ඩ්ස් 500න් උඩ.
ඔව්.
තියෙන්නේ. ඉතින් ඒක නිසා ගොඩක් වෙලාවට ටිකක් ඩිලේ එක වැඩි. ඊට අමතරව දැන් යාට ඕන නම් අර 2A ගන්න. ඒ කියන්නේ උඩ යට දෙකම යනවා නම් මේකට TRC ලයිසන් එකක් ඕනේ. මොකද සැටලයිට් අප්ලින්කින් එකක් ගන්නවනේ. ඒ කියන්නේ පොළවේ සිට සැටලයිට් එකට දත්ත ට්‍රාන්ස්මිට් වෙනවා නම් එයා TRC අප්‍රූවල් එකක් ගන්නවනේ අප්ලින්ක් එකට. ඊට අමතරව VSAT කියන equipment එක ටෙක්නොලොජි එකට යන VSAT කියලා. VSAT ටෙක්නොලොජි එකට ඕන dish සහ ඒකට අවශ්‍ය ට්‍රාන්ස්මීටර්ස් ඒ ටික ගන්න ඕනේ.
ඔව්.
ඉතින් මේවා මිල ලක්ෂ වලින්. ඉතින් ඔක්කොම එකහුව කරලා හදලා ගන්නකොට යාගේ මාසික බිල රුපියල් 30,000 40,000කට එහා මිසක් අඩු නැහැ. දැනට මරීන්, ඒ කියන්නේ මේ මූදේ නැට මේ VSAT 90 පොඩියට දෙන ලංකාවේ සමාගමක් තියෙනවා. ඒවා සාමාන්‍ය ඩේටා ස්පීඩ් දෙන්නේ 64 kbps. ඔයගේ තමයි මේ මරීන් දෙන ඒවා තියෙන්නේ. ඒවා මිලත් මම දන්න විදිහට මාසික බිල රුපියල් 30,000 40,000ට වැඩි. සහ මේවා ඩේටා කැප් එකක් තියෙනවා. මෙච්චරයි ඩේටා වැඩ කරන්න පුළුවන්. ඉතින් අර ක්‍රිටිකල් ස්ටේජ් එකකදී ඊමේල් ගහන්න කරන්න පුළුවන් වෙන තමයි මේක ගොඩක් වෙලාට හදලා තියෙන්නේ. නමුත් මේක ඉන්ටර්නෙට් පාවිච්චි කරන්න හදපු ක්‍රමයක් නෙමෙයි. ඒ
කියන්නේ එදිනදා බ්‍රවුසිං වලට
හරියන්නේ. අනික ගොඩක් අය තිල්න තියෙන වැරදි මතයක් තමයි මේ සැටලයිට් වලින් ඉන්ටර්නෙට් ගත්තොත්
හුඟක්
ගොඩක් හොඳයි නියමයි. ඒක තමයි ලෝකෙ තියෙන දැනට චාටර් ඉන්ටර්නෙට් ගන්න පුළුවන් ක්‍රමය කියන එක පොඩ්ඩක් මතක තියාගන්න. මොකද
ඒ කියන්නේ අමාරුවෙන් හරි මේ මුහුදයටින් කේබල් ඇදලා තියෙන්නේ. ඒක හොඳට ඒ කියන්නේ රිලයබිලිටි.
ඔව්. ඒ කියන්නේ ෆයිබර් එක්ක ඇත්තටම මේකට කම්පීට් කරන්න බෑ.
ඔව්. ඇඩරින් ඕන සොලියුෂන් එකක් විදිහට මේ කම්පනිස් දෙකකින් කියන්නේ ඩයලොග් වී ටෙලිකොම් හැරි එවගේ කනෙක්ෂන්ස් දෙකක් තියාගන්න පුළුවන් මේ
ඔව් සැටලයිට් ගන්න උත්සාහ ගන්න එක නම් තේරුමක් නැහැ. ඉතින් මොකද මාත් ඒ දවසල අපේ ගෙදරට ඉන්ටර්නෙට් නැති කාලේ ඌ වගේ හැම එකම ඌ මේ ඉන්ටර්නෙට් ගන්නේ කොහොමද මේ හොඳ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් ගන්න කොහොමද. ඉතින් ඌ හොයලා තමයි දැනගත්තේ මේ මිල මෙච්චරක් වෙනවා මේ වෙයි ප්‍රතිදීන ප්‍රශ්න මේ වගේ. ඉතින් ගොඩක් වෙලාවට මගේ නම් තීරිය තමයි හොඳම දේ ADSL එකක් ගන්න පුළුවන් නම් ADSL එකක් ගන්න කියලා. මොකද ඒකට මේ එයා අප්ලෝඩ් ස්පීඩ් එක කියලා තියෙන 2 Mbps කියලා තියෙන දැක්කා. 2 Mbps අප්ලෝඩ් ස්පීඩ් එකක් ගන්න නම් ඔයාට VSAT කියලා කියන්නේ සාමාන්‍යයෙන් අඩි 15 විතර වගේ ඩිෂ් එකක් ඕනේ මේ 2 Mbps අප් කරන්න ඕන VSAT එකක. මේක ටිකක් ගොඩක් මොමාරු. ඊළඟ ප්‍රශ්නෙට යනවද නැත්නම් 54 ප්‍රශ්නෙට යනවද?
කාලේක පොඩි අර නිවුස් එකකුත් තියෙනවා කියන්.
ඔව් කියමු.
මේ දවස්වල අර පොන්ට් ඔන් එක තියෙනවානේ.
ඔව්.
පළවෙනි දවසේම i8 සහ Safari ඉවරයි.
ඔව්.
Safari
පළවෙනි දවසේම ඉවරයි නේද?
පළවෙනි දවසේම ඉවරයි. ඊට පස්සේ
i9 හැබැයි ඒගොල්ලෝ අරගෙන තිබෙන්නේ නැහැ තියෙන තම් බීටා හින්දා නේද?
ඔව්. ඒගොල්ලන්ගේ මේ පාර මේ රූල් එකකුත් තිබ්බා. ඒ කියන්නේ මේ අප්ඩේට්ස් ඒගොල්ලෝ මේ පළවෙනි රවුන්ඩ් එකට ගන්නේ වීක් එකකට කලින්
අප්ඩේට්ස් ටික විතරයි කියලා.
මොකද මේ හුඟක් කට්ටිය මේ පොන්ට් ඔන් එක දවසට කලින් දවසේ
අප්ඩේට්
කරනවා අප්ඩේට්ස්. දැන් Google Chrome එකෙන් කට්ටිය කරේ මේ ඒක රිලීස් කරපුවා ඒක නිසා Google Chrome එකට මේ හැක් කරන්න හිටපු කට්ටිය ඇවිල්ලා තිබ්බේ නැහැ. ඒ කියන්නේ ඒගොල්ලෝට දැනගන්න ලැබිලා තියෙනවා මේක මේ ෆික්ස් කරලා කියලා ඊට කලින් දවසේ.
ඔව්. හැබැයි ඒක Chrome crack උන්නේ
නැහැ. ඔව්. හැබැයි මේ Safari වලටත් එහෙම අප්ඩේට් එකක් ඇවිත් තිබ්බා.
ඒක අරන් තිබ්බේ නැහැ
නේද? ඒත් මේ ෆික්ස් වෙලා තිබ්බේ නැහැ security hole එක නිසා මේ ඒගොල්ලන්ට මේ දිරන්න හම්බුණා. මේ පාර Chrome එකෙන් මේ තියෙන tag එකත් එච්චරම ඒ කියන්නේ
ලොකු එකක් නෙමෙයි.
ලොකු යන්නේ මේ ඒගොල්ලන්ගේ Chrome laptop එක දෙන්නේ. හැබැයි price එක නම් වැඩි මේ $22,000 දුකෙත් දෙනවා මම.
දෙන සල්ලි වලින් නේද? හැබැයි තිල්ල මේ ඔය game එක ගැන කට්ටියට පැහැදිලි කරා නම් මම දැන් කට්ටිය ගොඩක් හදන්නේ නැති වෙන්නේ අපි දන්න උනාට.
ඒකෙදි කරන්නේ මේ browsers වල security බලන context එකක් නේ. ඒ කියන්නේ මේ මොකක් හරි vulnerability එකක් හොයාගෙන ඒ කියන්නේ research කළා. හැබැයි ඒ කියන්නේ ඒ අවස්ථාවේදී නෙමේ ඒගොල්ලන්ට කලින් research කළා මේ vulnerabilities හොයාගෙන ඒවට මේ browser එකේ security bypass කරන්න contest එක.
අනික ඒකේ තියෙන්නේ ඒගොල්ලන්ට පුළුවන් website එකක් හදලා ඒ website එක හරහා ඕනේ මේ browser එක hack කරවන්න නැත්තම් ඒ කියන්නේ නැතු browser එක ගඟට ගිහිල්ලා මොනක් හක් කරන්න බෑ යා.
ඔව් ඒ වෙලාවට ඇවිල්ලා මේ type කළා එහෙම එකක් නෙමෙයි.
ඔව්
මේ කලින් සූදානම් වෙලා يعني Safari කට්ටියට Safari හැක් කරපු කට්ටිය කියලා තිබේ ඒගොල්ලන්ට weeks දෙකක් දුහෙද ගියා කියලා ඒක හදන්න. ඒත් එකම AI වලටත් weeks 4ක් 5ක් විතර ගියා කියලා තිබ්බා. ඔව්. ඊට පස්සේ මේ ඊළඟ දවසේ මේ වෙනතු iPhone එකයි BlackBerry phone උයි මේගොල්ලෝ මේ ඇතුළට ගිහින් තිබ්බා browser එකෙන්.
ඔව්. Firefox එහෙම තාම ඉන්නේ.
Firefox නෑ. Firefox මේ
මෙපාරවිලා
Android
ඇවිල්ලා තියෙනවා. Firefox ඉතින් එන්න බය ඇති මොකද දන්නේ නැති ආපෝ ගම්බඩ තමයි දැන් නෙලා දි. කොහොමද Firefox දැන් එන්න මේ මාකට් ෂෙයාර් එක වැටෙනව නේ තිල්ල. දැන් Firefox මාකට් ෂෙයාර් එක අඩු වෙනවා, IE මාකට් ෂෙයාර් එක වැඩි වෙනවා. හිතා ගන්න අමාරු එකක් තියෙනවා Chrome වල මාකට් ෂෙයාර් එක වැඩි වෙනවා. ගිය මාසේ බලනකොට අයි Internet Explorer ෂෙයාර් එක 1% වලින් උඩ ගිහිල්ලා තියෙනවා.
i9
නිසා.
ඔරපස්.
ඔව්. ඉතින් එතකොට කොහෙන්ද අඩු වෙන්නේ කොහෙන්ද වැඩි වෙන්නේ කියන කතාව කොහොමද දැන් ගොඩක් අය මේ Chrome වලට geek level එකේ ඉන්න මේ Chrome වලින් ඇත් වෙලා තිනව නේ තිල්ල. මොකද මම ඔය දැන් ගොඩක් site කියවනකොට එතකොට මේ podcast එක ගන්නකොට ගොඩක් ඔය geek level එකේ ඉන්න අය ඒගොල්ලන්ගේ primary browser එක දැන් වෙලා තියෙන්නේ Chrome.
කලින් කිය Chrome වලින් ඇත් වෙලා කියලා. Firefox වලින් ඇත්
වෙලා. ඔව් Firefox වලින් ඇත් වෙලා මේ Chrome තමයි දැන් හැමෝම පාවිච්චි කරන්නේ. ඉතින් ඒක නිසා මේ Chrome මම හිතන්නේ ඒක ගොඩක් මොනේ තියෙන මේ Chrome වල තියෙන simple look එක නිසා නේ clean වුණා. මොකද ගොඩක් අය තේරුම් ගත්තේ නැති දෙයක් තමයි website එකට ගියාම browser එකේ තියෙන button ටික බලනකොට අපිට අවශ්‍ය website එකේ තියෙන
content
එක බලන්න. එතකොට මේ screen එකෙන් භාගයක්ම browser එකේ ඉරි line උයි status bar උයි අරම යෝකියාම දැන් පොඩි screen එකක් තියෙන මනුස්සෙන්ට ඇති දෙයක්ම නැහැ නේ. ඉතින් Chrome වල මම අනික plugin උනත් එන ක්‍රමයට හරි ආසයි. එතනම extensions කියලා නේ කියන්නේ.
දැනෙන්නේ නැහැ ඔය
තියනවා. දැනෙන්නේ නැහැ නේද තියලා. පොඩි බටන් එකක් තියෙනවා. ඉතින් ඒකේ වෙන දේවල් ටික වෙනවා. අනික ඒක ආවා කියලා අනික හොඳම වැඩේ තමයි Chrome වලට මේ ටූල් බාර් නැහැනේ.
ඔව්.
Chrome වලට ටූල් බාර් දාන්න ඒගොල්ලෝ අදහසකුත් නැහැ කියලා තිබ්බා නේද?
Google ටූල් බාර් එකවත් නැහැ.
නැහැ. Google ලගේ ටූල් බාර් එකක් නැහැ. Google ටූල් බාර් නැති එකමයි දැන් browser වලට කරන්න පුළුවන් ලොකුම හොඳම දේ තමයි ටූල් බාර් අයින් කරන එක නේද? මන්නම් දැකලා තියෙන browser එකේ ගොඩක්ම slow වෙන්නේ මේ ටූල් බාර් නිසා. හැබැයි ඕකට පොඩි මේකක් දාලා තියෙන මේ i9 වල එයා පෙන්නනවා i9 start වුණාම මේ slow 2 මොන හරි ඒවා තියෙනවා.
මොකෙන්ද slow කරන්නේ?
slow කරන්න කියලා.
මොකක් හරි එක flash plugin එක හරි මොකක් හරි තියෙනවා නම් ඇගෙම.
ඒ මොකද්ද කියලා පෙන්නනවා. ඔව්. ඊළඟ ප්‍රශ්නෙට උනේ තියෙනවා.
54.
ඔව් 54 ඩැමුනේ තියෙනවා.
සජිත් අහලා තියෙනවා පින් මේ අපි කලින් උත්තර දීපේකට එක. North Bridge එකයි South Bridge එකයි කියන්නේ මොකද්ද කියන්නේ?
ඔව්. North Bridge South Bridge දැන් දන්නේ නැති අය ඉන්නවනේ මේ මොනවා ගැන කතා කරන්නේ කියලා. motherboard එකක් ගත්තාම තියෙන motherboard එකේ ප්‍රධාන සාමාන්‍යයෙන් CPU කියන්නේ ඇත්තටම මේ ICs 3ක්නේ තියෙන්නේ.
ඔව්.
3ක් කියලා ගොත් අපේ
බැලුම්වලට පේනවා.
ඔව් බැලුම්වලට ලොකුවට පේනවා 3යි තියෙන්නේ. උදාහරණයක් ගත්තා දැන් අපිට තියෙනවා ලොකුවටම මේ processor එක.
ඔව්.
ඊට පස්සේ තියෙනවා processor එක ළඟ තව heat sink තියෙන එක.
ඔව්.
ඊට පස්සේ තව පල්ලෙහා පොඩි එකක් තියෙනවා. ඕක එක අර CPU එක ළඟම තියෙන කියන්නේ North Bridge කියලා. ඊළඟට ඊකට පල්ලෙහා එකක් තියෙන්නේ අර South Bridge එක තමයි පල්ලෙහෙන් තියෙන එක. ඒ කියන්නේ PCI slots හරියෙන් වගේ තියෙන එක. ඒකට heat sink මොකුත් නැහැ. අර North Bridge එකෙන් ඇත්තනම කරන්නේ CPU එක අතර කතා බහ සහ memory එකත් එක්ක කතා බහ ගන්න ඒවාස් හා graphic අදාළ දේවල්. ඒ කියන්නේ AGP slot තියෙනවා නම් ඒ කාලේ AGP වැඩ කරන එක ඊට පස්සේ ගව දැන් අලුත්නම් PCIe Express slot එක වැඩ කරනවා තියෙන්නේ මේ North Bridge එක ඇතුලේ.
ඔව්.
ඊට පස්සේ අනිත් ඔක්කොම ඔය මේ power management කරන දේවල්. එතකොට PCI slot PCIe අර මේ 16x වගේ slots. එතකොට ඔය audio interface තියෙනවා, SATA, USB අරවා මේවා ඔක්කොම ටික තියෙන්නේ මේ South Bridge එකේ තමයි. හැබැයි දැන් අලුතෙන් පටන් ගන්න තියෙනවා තිල්ල මේක ඇත්තටම පටන් ගත්තේ AMD කට්ටිය තමයි. ඒගොල්ලෝ මේ AMD 64 bit processor වල ගොඩක් ඒවා, ඒ කියන්නේ අර Helm-ද Nehalem-ද මොකද්ද කියලා ඒගොල්ලෝ ගහපු processor එක නේ ඒගොල්ලෝ කරේ මේ North Bridge එකයි කියනවා CPU එක ඇතුළටම.
ඔව්.
එතකොට CPU
speed එක වැඩි කරගන්න.
CPU die එකේම තමයි තියෙන්නේ North Bridge එක. එළියට තියෙන්නේ එතකොට South Bridge එක විතරයි.
ඔව්.
හැබැයි North Bridge එකට අමතර මේගොල්ලෝ graphics උත් මේකට දැම්ම ඇතුළට.
ඔව්.
එතකොට CPU එක ඇතුලේ processor එකට අමතර North Bridge එකක් තියෙනවා. මේ
GPU
එකකුත් තියෙනවා. හැබැයි මේ GPU අර processor එක ඇතුලේ තියෙන GPU එකේ වටිනාකම තමයි තියෙන්නේ මේ GPU එක පුළුවන් external GPU එකක් එක්ක එකට වැඩ කරන්න. ඒ කියන්නේ අපි හිතමු power consumption අඩු වෙලාවක වැඩ කරන දැන් ගොඩක් වෙලාවට laptop එහෙම ගත්තාම තියෙන ප්‍රධාන ප්‍රශ්නේ මේ laptop එකේ battery life එක. උදාහරණයක් ගත්තොත් Nvidia වගේ අපි ATI chip එකක් තියෙන graphic card එකක් දෙමු මේකට ගොඩක් power යනවා.
ඔව් පැය දෙකකින් විතර battery බහිනවා.
battery එකක් ගාලා බහිනවා. එතකොට මේ අර ගොඩක් වෙලාවට කරන්නේ සාමාන්‍ය අපි document එකක් edit කරන වගේ වැඩක් internet browse කරනවා නම් අර වැඩ කරන්නේ අර GPU එක ඒ කියන්නේ එළියේ තියෙන external GPU එක නෙමෙයි අපේ NTA වගේ එක නෙමෙයි අර CPU එක ඇතුලේ තියෙන එක. ඒක වැඩ කළා දැන් මොන හරි graphic heavy වැඩක් දැන් අපි දා අපි මොකක් හරි flash video එකක් බලනවා HD movie එකක් බලනවා ටක් ගාලා එයා automatically switch වෙන අර external graphic එකට.
ඔව්.
ඉතින් මේ වගේ දැන් අලුත් processor වල තියෙන ඔය මේ තියෙන එකක් තමයි මේ feature එක. ඉතින් මේක ගොඩක් වටිනවා මොකද දැන් නැත්තම් අර battery life heat එක ගොඩක් රත් වෙන ප්‍රශ්න වගේ විසඳගන්න තමයි මේ වැඩේ කරලා තියෙන්නේ.
පවිත්‍රහල් තියන ගාලින්ගපු ප්‍රශ්නයක් මේ අපි group එකේ ටිකක් කතා කරලා තියෙන එක. එයා මේ තාක්ෂණ විද්‍යාලවල ඉගෙන ගන්න. ඉතින් මේ එයා අහනවා ලංකාවේ networking ආශ්‍රිතව තියෙන රැකියාව මොනවද කියලා. වැටුපෙහෙම හොඳයිද කියලා අහලා තියෙනවා.
networking වල ඉතින් ගොඩක් තැන්වල ගත්තාම දැන් සාමාන්‍ය සමාගම් ගත්තොත් නම් තියෙන ගොඩක් වෙලාවට මේවට ලැබෙන පඩි සහ රැකියාව අවස්ථා වැඩි නේද? මොකද දැන් අපි හිතමු software company එකක් ගත්ත කියලා. software company එකක් ගත්තොත් මේකට තියෙන networking එක්කෙනයි ඉන්නේ.
ආ
එතකොට ඉතින් කම්පැනි 10ක් ගත්තොත් 10 දෙනා ඉනෝනේ.
ඔව්.
ඉතින් අර ටික
රැකියාව අවස්ථා ටිකක් අඩුයි.
අඩුයි. මොකද software company එක ගත්තා software engineers ලා ගොඩක් ගත්තට network engineers ලා හරි මේ කො network administrator ලා හරි ඒ වගේ ගන්න අය ගොඩක් වෙලාවට අඩුයිනේ තිල්ල.
ඔව්. ඒ කියන්නේ හුඟක් වෙලාවට මේ software engineers ලාම තමයි computer ටික manage
කරගන්නේ. ඒ වගේ පොඩි පොඩි තියෙන. ඉතින් සාමාන්‍ය සමාගමක් ගත්තත් ගොඩක් වෙලාවට මේවා ගොඩක් වෙලාවට වෙන සමාගම් වලට outsource කරලා ඉතින් තියෙන්නේ. ඒක ඉතින් තමන් අර ඉගෙන ගන්න මට්ටම අනුව තමයි ඉතින් මේක ගොඩක් තීරණය වෙන්නේ නේද? ගොඩක් අය ආසයි තියෙන අර පොඩක් කම්පියුටර් හાર્ඩ්වෙයාර් කරලා ඒ වගේ කරාම මේ
කාලෙක ගොඩක්ම තියෙනවා. ඒ කියන්නේ ඔය ලෙවල් කාලේ වගේ වෙද්දී ආසයි මේ නෙට්වර්කින් කරන රස්සාවකට යන වගේ.
ඔව් ඒ වුණාට ඉතින් ටිකක් ඒක මේ රිස්කි කියලා තමයි මට තේරෙන්නේ. හොඳට ඉදිරියට ඉගෙන ගන්න නැත්තම්. මොකද CCNA CCNP වගේ කරලා ඒ වගේ කරලා එනවනම් පොඩ්ඩක් හොඳයි. නැත්තම් ටිකක් ඉහළ තැනකට යන්න නම් ටිකක් අමාරුයි නේද තිල්ල?
Linux ගැන හැම හොඳ දැනුමක් ලබා ගන්න.
ඔව් ඒ වගේ ඉතින් අර networking එක ටිකක් අර හොඳ තැනකට ගියොත් එහෙනම් පොඩ්ඩක් ගොඩක් යා touch එකේ ඉන්න ඕන එකක් තමයි නේද? ඊළඟට අපේ ප්‍රියතම ප්‍රශ්නයක් අහලා තියෙනවා නේද මේ 53. ඇඩ් ක්ලික් කරලා සල්ලි හොයාගන්න පුළුවන්ද? කරන්නේ කොහොමද? හොඳට කතා කරලා තිනා මේක ගැන අපි හොඳට මේක ගැන කියලා තිනා මේක කොච්චර පුළුවන්ද කිව්වොත් අපි ටෙක් කතා Google group එකෙත් මේක ගැන කතා කරන එක අපි නවත්තලා තිනා ඊට පස්සේ ඒවට ඉඩ දෙන්නේ නැහැ කියලා. යන්නේ එච්චර හොඳට සල්ලි වන්න පුළුවන්. මොකද මාත් දැන් ජොබ් එකෙන් අයින් කරලා ඇඩ් ක්ලික් කර කර හොයලා දැන් post දෙකක් ගත්තා ගෙදර තියන නවත්තලා.
නේද?
ඔව් දැන් දැන් ආයි බස් එකේ මොකද post එක නැති ඉඳ ක්ලික් ඒක ක්ලික් කරනවා දැන් මේ දවස්වල. හොඳට ඉගෙන ගන්න. මහන්සියලා ඉගෙනගෙන රස්සාවක් කරන් රස්සාවක් කරලා පඩියක් ගන්න ඔහොම හොයන්න පුළුවන් නම් මේ හැමෝම ගෙවල් වලට එලා කම්පියුටර් වලට එලා ඇඩ් ක්ලික් කරලා සල්ලි හොයන බැරි හින්දා තමයි ඔය ඇඩ් ක්ලික් කරන්න උගන්නනේ වුණොත් ගෙදරට එලා ඇඩ් ක්ලික් කරලා සල්ලි හොයන්න නැතුව ක්ලාස් කරලා සල්ලි ඕගොල්ලෝ වගේ අයව අමාරු විදිහට සල්ලි හොයන්න ඇඩ් ක්ලික් කරලා සල්ලි හොයන්න බැරි නිසා ඒක තමයි CD ගහලා විකුණන්නේ අරව කරලා විකුණන්නේ මේව කරලා විකුණන්නේ ඒකට හේතුව තමයි ඔන්න ඕක නේදilla ඉතින් ඇඩ් කරලා සල්ලි විතරක් කරලා ක්ලාස් කරලා මහන්සි වෙන්න ඕනේ නැහැ නේ CD ගහගෙන අන්තිම පත්‍ර ලැඩ් දාගෙන අන්තර්ජාලය හරහා මුදල් හොයන්න රුපියල් 500ක් යවන්න CD එකක් යවන්නම් කියලා නේද
ඇඩ් ක්ලික් කරලා සල්ලි හොයනවා නේ ඇඩ් ක්ලික් කරන්න කියලා දීලා
සල්ලි හොයන එක තමයි ඇඩ් ක්ලික් කිරීමේ සල්ලි හිමේ කලාව ඒක තමයි ඒක මොකද නෑ ඇත්තම තියෙන ඒගොල්ලෝ එහෙම නෙමෙයි කරන්නේ ඒ කරන්නේ ඇත්තටම ඒ දුක ගමට ඒගොල්ලෝ එච්චර දෙයක් මුදල් හොයාගෙන මේක තව ගෙනට කියලා දුන්නේ නැත්තම් හොඳ නෑනේ තියෙන්න. එහෙම කළා තමයි දැන් ලංකාවට ඇඩ්සෙන්ස් දෙන එක නවත්වගෙන තියෙන්නේ කොහොම හරි.
මේ මං අර එක දවසකුත් කිව්වද කොහෙද මේ ඔය ජනප්‍රිය ලංකාවේ මේ ඇඩ් වලින් සල්ලි හොයනවා කියලා දෙන කම්පැනි එක මේ හිට් කවුන්ට් එක බලද්දි JavaScript එකක් දාලා තිබ්බ 1000 වැඩි කිරීම random number එකක්.
ඒ වගේ මුලාවට ලක් කරන වැඩ තමයි කරන්නේ.
තිෂුරහල් තියෙන ප්‍රශ්නයක්. එයාගේ කම්පියුටරේට මේ විදුලිය ලබා දීලා පණ ගන්නව පස්සෙ මොනිටර් එකේ ඩිස්ප්ලේ නොකරන දෝෂයක් තියෙනවලු. මේ හැබැයි මොනිටරේ හොඳින් වැඩ කරනවලු. ඒ කියන්නේ වෙන කම්පියුටර් එකක් ගහලා බලන්න සමහර විට.
ඒනදී පරිගණකේ ප්‍රශ්නයක් තමයිනේ.
ඔව්. RAM එකත් හොඳින් ක්‍රියා කරනවලු. එහෙනම් ඉතින් මොකක් හරි VGA
කාඩ් CPU motherboard ඉතින් ඔව් කියන්න අමාරුනේ තියෙන ටිකක් ටෙස්ට් කරලා බලන්න.
එයාට පුළුවන් අර මේ يعني ස්පීකර් අර චූටි ඉන්බිල් ස්පීකර් තියෙනවා
ඔව් ඒකේ බීප් වෙනවාද ඒ බීප් වලින් ගොඩක් වෙලාට ඔය මදබෝඩ් එකේ තියෙන අර ස්පීකරෙන් එන බීප් වලින් අඳුර ගන්න පුළුවන් මොකක්ද කියලා
මොකද්ද ප්‍රශ්නේ
මුකුත්ම සද්දයක් නැතුව ඩිස්ප්ලේ එකෙන් නැතුව ස්ටාර්ට් කරනවා සමහරවිට ගොඩක් වෙලාට විජේ කාඩ් එකේ ප්‍රශ්නයක් තමයි
ඔව් පොඩ්ඩක් මේ පොඩ්ඩක් දැනුවත් يعني පුළුවන් නම් RAM කාඩ් එක එහෙම ගලවලා හරි නැත්නම් විජේ කාඩ් එක ගලවලා
පරිගණකයකට පොඩ්ඩක් හයි කළේ ආවේගේ හරි පොඩ්ඩක් චෙක් කරගන්න බලන්න මොකද කම්පියුටර් වල ඔයගේව චෙක් කරන් තිනේ ලේසිම සහ එකම ක්‍රමයේ තින් ඕක තමයි
තරින්දු අහලා තියෙනවා මේ රේඩියෝ කියන ප්‍රෝග්‍රෑම් රෙකෝඩ් කරන්න කොහොමද කියලා
ඔව් ඒකට නම් ඉතින් ඔය ඔඩැසිටි වගේ එකක් දාගත්තත් රෙකෝඩ් කරන්න පුළුවන් එයා හැබැයි ආ කියලා තියෙන මේ ටෙක් කතා අහන ගමන් රේඩියෝ කියන channel එකේ machine එක සාමාන්‍යයෙන් මෙහෙම සමහර sound card වල පුළුවන් තිල්ල මේ ඒ කියන්නේ කෙලින්ම අර ස්ටීරියෝ මික්ස් එක ගන්න නැතුව ඩිවයිස් එකේ ඉන්පුට් එක ඩෙන්ටිෆයි කරලා දෙන්න රෙකෝඩින් වලට. දැන් උදාහරණයක් ගත්තොත් එහෙම ගොඩක් සවුන්ඩ් කාඩ් ඇත්තටම මේ රේඩියෝ කාඩ් කම්පියුටර් වල තියෙනවා තිල්න කනෙක්ට් වෙන්නේ මේ සවුන්ඩ් කාඩ් එකේ ඔඩියෝ ඉන් එකට.
ඔව්.
එතකොට කරන්න ඕනේ අර රෙකෝඩින් සොෆ්ට්වෙයාර් එකේ ලයින් ඉන් කියන එක සිලෙක්ට් කරලා රෙකෝඩින් කරන්න ගත්තොත් එහෙම ඇත්තටම අර යානිකම් ප්ලේ කරන ඔඩියෝ වල සද්දවක්වත් කිසිතයක් රෙකෝඩින් එකට නෑ යන්නේ නෑ.
ඔව්.
හැබැයි ඔන්ලයින් ස්ට්‍රීම් කරන රේඩියෝ එකක් රෙකෝඩ් කරන ගමන්ට එක්ක තහන්න නම් යන්නේ ඒක කරන්න බෑ.
මොකද දෙකම එකම
එකම තියෙන ඉඳන් හැබැයි ආ රේඩියෝ කාඩ් එකක් අරහන මේක කරන්නේ එක කිසි කරදර නැතුව ඔඩැසිටි වගේ එකක් දාගත්තම රෙකෝඩ් කරගන්න පුළුවන්. තවත් එක්කෙනෙක් අහලා තියෙනවානේ මේ කපිල කියලා Java JSP සර්වලෙට් එකකින් SMS යවන්නේ කොහොමද කියලා. ඔව්. ඒක මෙහෙම දෙයක්. SMS යවනකොට කොහොම මේක SMS යවන්න පාවිච්චි කරන්නේ මොකද්ද කියන කනුව තමයි එතන පොඩ්ඩක් තීරණය වෙන්නේ තියෙන්නේ. අපි හිතමු එයා පාවිච්චි කරන්නේ ෆෝන් එකක් කනෙක්ට් කරලා එයා SMS යවනවා නම් එයාට Java සර්වලෙට් ලින්ක් කරනවා නම් එයාට COM port එක access කරන්න වෙනවා. ඒ කියන්නේ hardware access කරන්න නැහැ. ඒක ටිකක් Java link කරනවා ටිකක් hardware access කරනවා පොඩි පොඩි ප්‍රශ්න තියෙනවා. එහෙම කළා වුණේ AT command වල SMS යවන්න. නැත්නම් එයා SMT SMP අතර මේ standard SMTP gateways කියන ඒවා දුන්නොත් එහෙනම් මේවට protocol තියෙනවා. SMPP SMTP මේවට එයාට Java library එකක් හොයාගන්න පුළුවන්. SMPP එකකට කොහොමද Java හරහා කතා කරන්න කියලා. ඒ දෙක අනුව කළා තමයි යාට කරන්න වෙන්නේ නැතු ඔයා මේ free SMS යවන්න උත්සාහ කරන වැඩක් නම් ඉතින් ඒක කරන්න බෑ මොකද මේ ලෝකෙදී free දෙන්න බෑ ගොයින් හරි කවුරු හරි සල්ලි ගෙවන්න ඕනේ එහෙම නම් ටෙක් අතත් මේ free SMS යවනවන්නේ අතින් සල්ලි වෙන කරන් ගහන්නේ නැහැ ඊළඟට අපෙන් ගයන් ප්‍රශ්නයක් ආලා තියෙනවා online radio එකක් කරන්නේ කොහොමද කියලා මම ඉතින් පරණ වැඩසටහන් ඇහුවනම් ගයන් අපි ওই ප්‍රශ්නෙට උත්තර දීලා තියෙනවා. ඊට පස්සේ iTunes පාවිච්චි කරන්නේ මොකටද? ඒක නම් දන්නේ නැහැ. ඒක පොඩ්ඩක් කියලා දෙනවා. iTunes කියලා කියන්නේ මීඩියා ප්ලේයර් එකක් වගේම ප්ලේයර් එකක් නේද?
ඔව්. Apple වලින්
හදන. Apple වලින් හදන එක. මේක ඉතින් ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ iPod, Apple devices එක sync කරන්නේ. Sync කරන්නේ කියන්නේ කම්පියුටරේ තියෙන සින්දු iPod එකට දාන්න, iPod එකට ෆොටෝ කොපි කරන්න, ඒ වගේ දේවල් කරන්න තමයි. ඒ වගේ හදපු software එකක් තමයි iTunes කියන්නේ. ඉතින් හොඳම දේ තමයි ගන්න iTunes download කරන්න, computer install කරන්න, පාවිච්චි කරන්න බලන්නනේ.
ඔව්.
ඉතින් ඊට අමතරව අර iTunes වල තියෙනවා තමයි ඉතින් අර Apple iPhone එකක වගේ පාවිච්චි කරන application ගන්න පුළුවන්. සින්දු download කරන්න පුළුවන් සල්ලි දීලා නිකන් නෙමෙයි. download කරන්න පුළුවන්, movies ගන්න පුළුවන්, TV show ගන්න පුළුවන්. ඒ වගේ අර ඔක්කොම එකට තියෙන පොඩි software එකක් තමයි iTunes කියන්නේ.
දිනුක අහලා තියෙනවා CD DVD write කරද්දී සාමාන්‍යයෙන් රයිට් කරන්න පුළුවන් සුදුසු වේගය මොකද්ද කියලා.
ඕක පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ සාමාහරලාට රයිටර් එක හොඳ තත්ත්වයේ තියෙනවා නම් ටිකක් හයි ස්පීඩ්, ඒ කියන්නේ මම නම් හැමතිස්සෙම බලන්නේ පුළුවන් තරම් අඩු වේගකින් රයිට් කරන් තමයි.
ඔව් මැක්සිමම් දාන්න යන්නේ නැතුව.
මැක්සිමම් දාන්න නැහැ මම. අඩු ගානේ බාග් එකට අඩු වේගයක් තමයි ගොඩක් වෙලාට දාන්නේ. මම DVD එක රයිට් කරනකොට ගොඩක් වෙලාට 4x වගේ වේගකින් රයිට් කරන්.
මොකද වෙලා නම් යනවා.
වෙලා යනවා. ඉතින් මට ලොකු හදිසියක් නැති හින්දා. DVD CD එකක් වගේ රයිට් කරන නම් 12x 14x වගේ තමයි ඒ රයිට් කරන්නේ.
52 දාලා ගහුවොත් ඉතින් ෂුවර් නෑ.
ඒක වෙන්නේ තිල්ල මෙහෙමයි. ගොඩක් වෙලාට රයිට් වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට රිජෙක්ට් වෙන්න තියෙන percentage එක සහ මේ CD දැන් උදාහරණයක් ගමු අපි ප්ලේයර් එකක වගේ රන් කරලා බලන්න හදනවනම් සමහරවිට වැඩ කරන්න තියෙනවා.
ඔව්.
ඉතින් ඒ වගේ ප්‍රශ්න වෙන හින්දා මම නම් කරන්නේ ගොඩක් වෙලාවට අර එකපාරේ මට මගේ අතින් ජීවිතේට CD එකක් රිජෙක්ට් කළා නැති නිසා මම පුළුවන් තරම් අඩුම ස්පීඩ් එකක් දාලා තමයි රයිට් කරන්නේ. ඉතින් එතකොට කවදදක්වත් එහෙම රිජෙක්ට් වෙලා නැහැ. ගොඩක් ඉතින් වේග දාලා රයිට් කරනකොට වෙන්නේ CD පොඩ්ඩක් හරි CD එක අප්සෙට් ඇතිවට අගල රිජෙක්ට් කළා යනවා, බෆර් අන්ඩර් රන් යනවා. ඒ වගේ ගොඩක් ප්‍රශ්න එනවා මේ රයිට් කරනකොට. ඉතින්
සාමාන්‍ය කියන්නේ මේ මැද තියෙන වේගයකට රයිට් කරන නම් හරි වන්නම් හිතන්නේ.
ඔව්. ඒ කියන්නේ අඩුම කියලා තියෙන, ඒ කියන්නේ උපරිම වේගයෙන් භාගයකට වඩා අඩුවෙන් පොඩ්ඩක් කරා නම් ගොඩක් වෙලාවට හොඳයි.
ඔව්. දුෂාන් ගාව ප්‍රෝලින්ක් මොඩම් එකක් තියෙනවලු. SLT ADSL entry connection එකක් අල්ලලා තියෙන. හැබැයි connection එක හැමතිස්සෙම මේ down වෙනවලු connection එක.
මොකද ඕක නේද SLT ට පොඩ්ඩක් කතා කරලා කියන එක තමයි කරන්නේ. line test එකක් කරගන්න. මොකද ගොඩක් වෙලාවට ඔයගේ down වෙනවා නම් ගොඩක් වෙලාවට link එකේ ප්‍රශ්නයක් තමයි
ගොඩක් වෙලාවට. noise ප්‍රශ්නයක් වගේ නෝනේ.
ඔව්.
ගෙදර තියෙන මේ telephone line වල wire වල ප්‍රශ්නයක් හරි නැත්නම් Tamante එන wire එකේ ප්‍රශ්නයක් හරි ඔයගේ
ගොඩක් වෙලාවට ඔගේ SLT ගන්න නැහැ නේ කියන ඉතින් 3-4 පාර බද දීලා ගොඩක් ගෙනල්ලා line check කරගත්තාම ඔක හදනවා.
meter එක ගෙනල්ලා බලන.
ඔව් meter එක ගෙනල්ලා බලන. ඔව් අපෙන් චාමරහල් තියෙන ප්‍රශ්නයක් තියෙනවා මේ යාගෙන යා ෆ්ලෑෂ් අප්ග්‍රේඩ් කරාලේ එදා එන YouTube බලනකොට මැෂින් එක ස්ටක් වෙනවලු. ඉතින් හොඳම වැඩේ තමයි එහෙනම් ඉතින් එයාට ෆ්ලෑෂ් එක අන්ඉන්ස්ටෝල් කරලා පොඩ්ඩක් පර්මිෂන් එකක් දාලා බලන්න පුළුවන් නේද තිල්න?
ඔව්.
හැබැයි ඉතින් හිතාගන්න අමාරු එහෙම මොකද වෙන්නේ කියලා. හැබැයි Chrome වගේ පාවිච්චි කරා නම් හරි. මොකද Google Chrome එක දැන් ෆ්ලෑෂ් බිල්ට් ඉන් එන්නේ. වෙනම ඉන්ස්ටෝල් කරන්නේ නැහැ. Chrome එක දැන් ෆ්ලෑෂ් බිල්ට් ඉන් එනින්ද පොඩ්ඩක් දාලා බලුවා නම් සමහරවිට එයාට බලා ගන්න පුළුවන් ඒක මේක ප්‍රශ්නයක්ද නැත්නම් මේ වෙන මොකක් හරි ගැටලුවක්ද කියලා.
ඔව්. දැන් හැබැයි ගොඩක් වෙලාවට ෆ්ලෑෂ් කෙලින්ම මේ ග්‍රැෆික් GPU එක යූස් කරන නිසා කම්ප්‍රෝග්‍රෑමක් හරි ඩ්‍රයිවර්ස් ප්‍රශ්නයක් තියෙනවද?
ඔව්. හැබැයි තිල්න ඒක GPU එක යූස් කරන්නේ මේ විදිහට කෝඩ් ලියපුවා විතරයි නේද?
ඔව්.
එහෙනම් තිල්න අදට අපි ටෙක් කතා නවත්තමුනේ. අද පොඩ්ඩක් කලින් යන්න උමනාවකුත් තියෙනවා. මේ අද අපිට ගමන් බිමන් පාසුකමුත් නැහැ. එහෙනම් පැයකටත් ඔන්න මෙන්න කිට් වෙන්න තාවනේ.
හරි.
එහෙනම් ඉතින් හැමෝම දැන් ටෙක් කතා හැම එපිසෝඩ් එකක්ම පහුවදාට ඔන්ලයින් උත් තියෙන හින්දා. එහෙනම් හැමෝම ලබන සතියේ ආයිසිකුරාදා මේ වගේ වෙලාවටම හමු වෙමු. දැන් ඉතින් ටෙක් කතා අර දන්නේ නැති අයට කියන්න ටෙක් කතා සජීව පැටිගත කිරීම කරන්න සිකුරාදා රෑ 9 ඉඳන්.
ඔව්.
ඉතින් techkatha.com/chat එකට එන්න. ඇවිල්ලා අපිත් එක්ක කතා කරලා යන්න නේද? අනිත් දවසේ. එහෙනම් ලබන සතියේ හමු වෙමු.
සුබ සතිය.
සුබ සතියේ.